ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග.
ලංකාවේ දේශපාලනයේ මේ අද සඳුදා 17 වෙනිදා වෙනකොට අපිට තියෙන සුවිශේෂතා මොනවද කියලා හැමනම් අවධානයට ලක් කරන්නට සූදානම්. සුපුරුදු පරිදි සඳුදා දවසේ අපගේ විශේෂාංගයෙන් සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික පුවත් විග්‍රහයෙන් ප්‍රමුඛතම කාරණා විදිහට අද දවස සුවිශේෂී දවසක් බවට පත්වෙනවා ශ්‍රී ලංකාවේ නව රජයට ජාතික ජනබලවේග රජය ඉදිරිපත් කරන පළවෙනි අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. ඉතින් අපි ඒ පිළිබඳව මුලින්ම කතාබහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඇතුළු තවත් කාරණා කිහිපයක් තියෙනවා කතාබහ කරන්න. සුපුරුදු විදිහට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට දැන් සූදානමින් සිටිනවා. මනෝජ් අයබෝවන්.
අයබෝවන් දිල්රක්ෂි.
අයවැය අද ඉදිරිපත් කරන්නට එහෙමනම් සූදානම්. මොනවද ඒ පැත්තෙන් අපිට දැනගන්න තියෙන කරුණු?
ඔව්, අද උදේ 10 අමාරට අනු කුමාර් දිසානායක ජනාධිපතිවරයා ධූරයට පත්වීමෙන් පස්සේ තමන්ගේ පළවෙනි අයවැය ඉදිරිපත් කරනවා. ඒ අනුව අයවැය දෙවන වර කියීමේ විවාදය පෙබරවාරි 18 වෙනිදා ඉඳලා 25 වෙනිදා වෙනකන් දවස් 7ක් පවත්වන්න කටයුතු ලෑස්ති කරලා තියෙනවා. ඊට පස්සේ පෙබරවාරි 25 වෙනිදා හවස 6ට තමයි අයවැය දෙවන වර කියීමේ චම්මිම සීම පැවැත්වෙන්නේ. ඒ අනුව කාරක සභා අවස්ථාවේ විවාදයේ මනක 3 වෙනි වර කියීමේ විවාදයේ පෙබරවාරි 27 වෙනිදා ඉඳලා මාර්තු 21 වෙනිදා වෙනකන් පැවැත්වෙනවා. සේනසුරාදා දින දවස්ුත් එක්කම දවස් 19ක් 3 වෙනි වර කියීමේ විවාදයේ පැවැත්වෙලා අයවැය එමන් නැත්තම් විසර්ජන පනත් කැටුම් පත 3 වෙනි වර කියීමේ චම්බ විමසීම මාර්තු 21 වෙනිදා හවස 6ට පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඕකයි සාමාන්‍ය සිද්ධිය. හැබැයි දැන් වෙනදා නොවැම්බර් මාසේ තමයි අයවැයක් ඉදිරිපත් කරන්නේ. ජනාධිපතිවරණයයි මහමැතිවරණයයි තිබුණු වෙනද පරිපූර්ණ කැස්තමේන්තුවක් ඉදිරිපත් කරා. ඒ මාර්තු මාසයේ අලුත් අයවැය ඉදිරිපත් කරන බව ආණ්ඩුව කිව්වා. ඒ අනුව තමයි මේ අයවැය ඉදිරිපත් කිරීම සිද්ධ වෙන්නේ. කොමනත් පෞගිය 13 වෙනිදා ජනාධිපතිවරයා සහ මේ අයවැය ලේඛනයේ සකස් කිරීම සඳහා වන පූර්ව සාකච්ඡාවක් අමාත්‍යවරු කිහිප දෙනෙකුගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පැවැත්ුණා. මහින්ද සිරිවර්ධන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, ඒ වගේම ලාල්කාන්ත කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් වාරිමාර්ග ඇමතිවරයා, වෙළඳ වාණිජ අමාත්‍යවරයා විදිහට වසන් සමරසිංහ ඇමතිවරයා, කම්කරු අමාත්‍යවරයා විදිහට මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් ඉදිරිපත් ඇවිල්ලා අයවැයට පෙර පූර්ව සාකච්ඡාත් පවත්වලා තිබුණා. කොමනක් අපි දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිවුවෙනි ණය වාරිකයේ ලැබෙන නියමිත මේ අයවැය පිළිබඳවත් බලලා රටේ ඉදිරි ආර්ථික ගමන් මඟ පිළිබඳව යම් සැලැස්මක් සැකැස්මක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සකස් කරා ඊට අනුවයි රටේ මූල්‍ය විනය පවත්වා ගත යුත්තේ. එතකොට අලුත් අයවැය තුලින් ඒ පිළිබඳ කාරණා මත පදනම්ව අයවැය සකස් වෙනවාද කියලා ඉතා සිවුම්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරීක්ෂණය කරයි. ඒ අනුව තමයි සිවුවෙනේ IMF වාරිකය ලංකාවට ලැබෙන්න නියමිත වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා රජයේ බදු ආදායම දළදේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් විදිහට 15.1% වෙනකන් වර්ධනය කර ගැනීමට රජයට සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් දැන් ආණ්ඩුව කිව්වේ බදු අඩු කරන්න, ජනතාවට සහන ලබා දෙන්න. අද දවසේ ඉදිරිපත් කරන අයවැයෙන් අපිට ඒ පිළිබඳව දැනගන්න පුළුවන්කම ලැබේවි. නමුත් බදු අඩු කරොතින් රාජ්‍ය ආදායම එවන්දතම් බදු ආදායම 15% ඉක්බවූ ප්‍රතිශතයේ තබා ගන්න කොහොමද කියලා ආණ්ඩුවට ඉදිරිපත් කරන්න සිද්ධ වෙවි. ඉතින් මේක මම හිතන්නේ ටිකක් අභියෝගාත්මක අයවැයක් වෙනවා. ජනතාවත් යම් සහන අපේක්ෂාවෙන් ඉන්නවා. රටේ සමස්ත ආර්ථිකයේ දෙස බැලුවට පස්සේ ඒ හැසිරීම මත සහන දෙනවා විනා සහන මත පදනම් අයවැය ඉදිරිපත් කරන්න කියොතින් ආණ්ඩුවත් සමහරලාට අපහසුතාවයට පත් වෙන්න පුළුවන්කම තිබෙනවා. අවශ්‍ය රාජ්‍ය ආදායම සකස් කර ගන්න බැරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලක් තමයි ඊළඟ වාරිකේ සහ IMF වැඩපිළිවෙල පිළිබඳව තවදුරටත් ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුවෙන්න පුළුවන්. බලමු මේ සියලු අභියෝගයන් ජය අරගෙන අද උදේ 10 මාරට ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා විදිහට අයවැය ඉදිරිපත් කරයි. ඒ මත ආණ්ඩුවේ යෝජනා අදහස් ඉදිරි මුදල් වර්ෂය සඳහා බලපෑම් පරිදි කොහොම සකසා ගන්නේද කියලා අපි බලමු.
ඔව්, ලංකා වේලාවෙන් උදේ 10 මාර කියන්නේ මෙහි වේලාවෙන් සවස 4 වගේ වෙද්දී අපිට දැනගන්න පුළුවන් වේවි ජනාධිපතිවරයාගේ කතාව හරහා මොනවද ඉදිරිපත් කරන කාරණාව විශේෂිත කාරණා කියලා. මේ මනෝජ් මං තව පුංචි අතුරු කාරණාවක් විමසන්න කැමතියි. දැන් අයවැයක් කියනවා කියලා කිව්ව ගමන් මිනිස්සු ගොඩක් බලාගෙන ඉන්නේ මොනවද ලැබෙන සහන කියලා. දැන් සහන පිළිබඳව යම් ආරංචියක් තියෙනවද මේ අද ඉදිරිපත් කරන අයවැයෙන්?
ඔව්, එහෙම විශේෂ ආරංචියක් නැහැ. හැබැයි අපි දන්නවා රාජ්‍ය සේවකයන්ටම බලාපොරොත්තුවක් දුන්න දැනෙන ගානකින් පරිවැඩි කරනවා කියලා. බදු අඩු කිරීම පිළිබඳව තිබුණා. අපි දැක්ක ඇතැම් අමාත්‍යවරුත් විටිමිට සටහන් කරා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක උමිල අඩු කරගන්න තිබුණොත් හොඳයි කියලා. පාසල් උපකරණ මත පදවල තියෙන බදු පිළිබඳව කතා කරා. එතකොට පොදුවේ ජනතාවට දැනෙන බදු සඳහා සහන් ලබා දීම පිළිබඳව කතා කළා. ඉතින් මේවට බොහෝ දුරට උත්තර දෙන්න වෙනවා ආණ්ඩුවට. ඒවා මේ අයවැය තුළ අන්තර්ගත වෙන්න පුළුවන්. හැබැයි අවසාන වශයෙන් අර කිව්වත් වගේ පොරොන්දු දුන්නා වගේ නෙවෙයි, රටේ ආර්ථික කළමනාකරණය කරගන්න ඉදිරි මුදල් වර්ෂය රජයට ලැබෙන ආදායමත් එක්ක කළමනාකරණය කරගන්න කොහොමද කියන අභියෝගයත් එක්ක තමයි අවසාන ලිවිල්ල උන් ඉදිරිපත් කරන්න නියමිත.
හොඳයි, දැන් මේ සම්බන්ධව ඊයේ දවසේදී යාපනය මන්පායි ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අගමැතිනිය හරිනි අමරසූරිය කිව්වා පොදු මහන් ජනතාව මුල් කරගත් අයවැයක් තමයි අද දවසේදී ඉදිරිපත් කරන්න කියලා.
එච්චර කාලයක් අපේ රටේ සංවර්ධනය කියලා සිද්ධ වුණාට ඒක සියලු පැතිවලට සමානව ලැබුණේ. ඒ නිසා තමයි අපේ ආණ්ඩුව අපි ඉදිරිපත් කරන අපේ පළවෙනි අයවැය තුලත් අපි පොදු ජනතාව මුල් කරගත්ත, සාමාන්‍ය පුරවැසියා ෆෝකස් කරගත්ත අයවැයක් සහ සැලැස්මක් අපි ඉදිරිපත් කරන්නේ.
ඔව්, ඊට පස්සේ අද දවසේ ඉදිරිපත් කරන අයවැය පිළිබඳව දිගු කාලීන අරමුණු සහිත අයවැයක් බවට යමින් ගියක් කළා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.
මම හිතන්නේ විසර්ජන කෙටුම්පත දිහා බැලුවමත් ඔබ කවුරුත් දන්නවා අපි ඒකට වැඩිපුර මුදල් වෙන් කරේ ආර්ථිකයට, සෞඛ්‍යයට, අධ්‍යාපනය වගේ පැතිවලට. එතකොට විශේෂයෙන්ම අපි බලය ගත්තේ බංකොලොත් වෙච්ච වැටිච්ච රටක. ඒ නිසා අපිට ඒක පැත්තෙන් ගත්තොත් ජනතාවට සහන දෙන්න ඕන, අනිත් පැත්තෙන් ගත්තොත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න ඕන. ඒ වගේම ආර්ථිකය ස්ථාවර කරලා අපි නිෂ්පාදන ආර්ථිකයක් කරා ඉස්සරහට යන්න ඕන. ඉතින් ඒ සියල්ල අරමුණු කරගත්තු දිගු කාලීන අරමුණු සහිත අයවැයක් ඉදිරිපත් කරන්නේ අපි. මේක වැඩිපුරම අපි ආර්ථිකය පැත්තට, ඒ වගේම ජනතාවගේ සෞඛ්‍ය සේවා පැත්තට, අධ්‍යාපනය වගේ පැතිවලට වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා.
හොඳ, එහෙමනම් හෙට අපේ මව්බිමෙන් පුවත් විශේෂාංගෙන් අපි අයවැය හයිලයිට් ඉදිරිපත් කරන්නට සූදානම්. ඊළඟ කාරණාවට යනවා. පළාත් පාලන ඡන්දය පිළිබඳව අවසන් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ පාර්ලිමේන්තුවට දැනුම් දීලා තියෙනවා. සවිස්තර තොරතුරු ඔබෙන් බලාපොරොත්තු වෙනවා මනෝජ්.
ඔව්, දැන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධානය කියන පනත් කෙටුම්පත සමස්තයක් විදිහට ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ තීරණය ලබා දීලා තියෙනවා. තිදෙනෙකුගෙන් බහුතරය වන විනිසුරුවරුන් දෙදෙනෙක් කියලා තියෙනවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කාරණා මත පදනම්ව විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කිරීමෙන් මේ පනත ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඉතිරි විනිසුරුවරයා සඳහන් කරලා තිබෙනවා සරල බහුතර ඡන්දයකින් සම්මත කරලා මේ යෝජනා ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. හැබැයි විශේෂ බහුතරය කිව්වත් සරල බහුතරය කිව්වත් මේක පාර්ලිමේන්තුවේ විසඳා ගත යුතු කාරණයක් නිසා වර්තමාන ආණ්ඩුවට ප්‍රශ්නයක් නෑ. ඔවුන්ට අවශ්‍ය නම් 3-2ක් තියෙනවා, 113ක් තියෙනවා. ඉතින් කොහොම වුණත් ආණ්ඩුව යම් යෝජනා ප්‍රමාණයක් කරලා තියෙනවා නම් ඒවා පාර්ලිමේන්තුව තුළ සම්මත කරලා ක්‍රියාත්මක කරගන්න හැකියාව තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේදී බොහෝදුරට අද මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනිවි කියලා බලාපොරොත්තු වෙනවා. මේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඉදිරි කටයුතු ඒ අනුව හෙට ඉඳලා තීරණය කරන්න පුළුවන් වෙනවා කියලා මැතිවරණ කොමිෂන් සභාවත් සඳහන් කරා. එතකොට මේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවන බර කියවීමෙන් පස්සේ කථානායකවරයා අත්සන් කරන ලියවිල්ලට අනුව මැතිවරණේ පවත්වලා ඉදිරි කටයුතු තීරණය කරන්න මැතිවරණ කොමිසමත් සූදානමින් ඉන්නවා කියලා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා. දැන් අලුත් ආණ්ඩුවේ යෝජනාවක් තිබුණා, පරණ ඉදිරිපත් කරපු නාම යෝජනාව අවලංගු කළා, අලුතෙන් නාම යෝජනා කැඳවිය යුතුයි කියලා මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. අලුතෙන් නාම යෝජනා කැඳවන්න තීරණය වුණත් අලුත් විධිවිධාන යටතේ වන දැන්වීම යවලා එදා ඉඳලා දින 66ක් ඇතුළත පළාත් පාලන මැතිවරණය පවත්වන්න පුළුවන් කියලා ඔවුන් සඳහන් කරනවා. දැන් අපි දැක්කා පහුගිය සතියේ මේ කෙටුම්පතට අමාත්‍යංශ උපදේශක කාරක සභාවේ අනුමැතිය ලැබිලා තිබුණා. ඒ වගේම දෙලුක්ෂ අපි දැක්ක විපක්ෂයනුත් ඔවුන්ගේ යම් අදහස් කීපයක් ඉදිරිපත් කරා. අවුරුදු කාල සීමාව එනවා, පාර්ලිමේන්තුවේ අයවැය දීර්ඝ කාලයක් පැවැත්වෙනවා. මේවට මූලිකත්වය අරගෙන කටයුතු කරන්න වෙන විපක්ෂයට, විපක්ෂයේ සීමිත කණ්ඩායමක් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. එයින් විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන පක්ෂ 13ක් මැතිවරණ කොමසාරිස්වරයා ආම්බ වෙලා ඒ පිළිබඳව කිව්වා. ඉතා ඉක්මනින් මැතිවරණය තියෙනවා, වෙනුවට අවුරුද්දෙන් පස්සේ මැතිවරණය තියන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න සලකා බලන්න කියලා ඉල්ලීම සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ 13ක් මැතිවරණ කොමසාරිස්වරයාට තමන්ගේ අදහස් ඉදිරිපත් කළා.
දැන් මැතිවරණය පිළිබඳව දේශපාලන පක්ෂවල තියෙන සූදානම පිළිබඳව අපි දැන් දිගින් දිගටම කතාබහ කරගෙන එනවනේ. විවිධ ස්වරූපයෙන් මේවා එක එක සතිවලදී වාර්තා වෙනවා. තාමත් අර කණ්ඩායම් එකතු කරමින් සිදු කරන සාකච්ඡාවල නිමාවක් අපිට පේන්නේ නැහැ. ඒක තාමත් සිදුවෙමින් තියෙනවා. මේ ගෙවිලගේ සතියෙත් එහෙම දෙයක් වුණා. මේ රනිල් වික්‍රමසිංහ එංගලන්තේ ඉඳලා ලංකාවට ඇවිල්ලා විපක්ෂ කණ්ඩායම් වලට ආරාධනා කරලා තිබුණා එන්න, එකතු වෙන්න, සාකච්ඡා කරමු, පොදු විපක්ෂයක් හදමු කියලා. දැන් එහෙමනම් එතනදී සහභාගී වුණු අය කවුද සහ කතාබහ වුණු ප්‍රමුඛතම කාරණා මොනවද කියලා අපි දැනගන්න කැමතියි මනෝජ්.
ඔව්, රනිල් ක්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ඔබ කිව්වාගේ ලංකාවට ආවට පස්සේ මේ විපක්ෂයේ සන්ධානයක් ඇදීම වෙනුවෙන් සාකච්ඡා කරා. විපක්ෂ කණ්ඩායම දන්නවා ඉතා ඉක්මනට ආණ්ඩුව පෙරලන්න පුළුවන් වටපිටාවක් මේ තියෙන්නේ. මහමැතිවරණවලට ජනාධිපතිවරුන්ට උත්සාහ කළ වැඩක් නැහැ. ආණ්ඩුවට 3-2ක් තියෙනවා. ඉන්ද ළඟ ළඟ ඉන්න පුංචි ඡන්දේ යම් බලපෑමක් එල්ල කරන්න පුළුවන් කියලා තමයි මම උත්සාහ කරන්නේ. ඉතින් දේශපාලන පක්ෂ කීපයකටම ආරාධනා කරලා තිබුණා. ඒ අතරින් අපි දැක්කා ආණ්ඩුවේ ප්‍රදර්ශන යාපා පාර්ට්ලි චම්පික රණවක, රාජිත සේනාරත්න, සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රමිත තෙන්නකෝන්, ශ්‍යාන් සේමසිංහ, දොලවත්ත වගේ මන්ත්‍රීවරු, එතකොට නිමල් ලන්සා මන්ත්‍රීවරයා හිටපු, රුවන් විජේවර්ධන, වජිරාභේවර්ධන ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම්, වීර කුමාර දිසානායක වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරපු කණ්ඩායම් ඔවුන් ඇවිල්ලා කතා කළා. ආණ්ඩුව ගෙන යන මේ ඇතැම් ක්‍රියාදාමයන්ට එරෙහිව කටයුතු කරන්න, ඉදිරියේ එන මැතිවරණවලට මුහුණ දෙන්න ඒ පිළිබඳව තමයි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තිබුණේ. අදානි සමාගම ඔවුන්ගේ ව්‍යාපෘතියෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මේ පිරිස යම් කතාබහක් සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙනුත් පුංචි ඡන්දේදී ඔවුන්ට වාසි සහායකත මහනගර සභහ 4කට අලිය ලකුණින් ඉදිරිපත් වෙන්න තීරණය කරලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. ඔවුන් කෘත්‍ය අධිකාරී මණ්ඩලය පෞගිය 14 වෙනිදා රැස් වුණාට පස්සේ තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. ඒ අනුව කොළඹ මහනුවර ගාල්ල නුවරඑළිය කියන මහනගර සභහ අලිය ලකුණින් තර්ග කරන්න ඔවුන් තීරණය කරලා තියෙනවා. ඒවා ටිකක් එක්සත් ජාතික පක්ෂයට වාසි සහගත තැන් විදිහට තමයි ඔවුන් හඳුනගෙන තියෙන්නේ. අනෙක් පළාත් පාලන ආයතන වලට එකතු වෙලා තර්ග කරන්න කොහොමද කියලත් ඔවුන් යම් සාකච්ඡාවක් සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට උපසභාපතිවරයේ කලුතෙන් පත් කරගත්ත නවීන් දිසානායක අවසාන කාලයේ සබරගමු පළාත ආණ්ඩුකාරවරයා විදිහට කටයුතු කරපු නවීන් දිසානායක හිටපු යමතිවරයා එක්සත් ජාතික පක්ෂයේ අලුත් උපසභාපතිවරයා විදිහට පත් කරගෙන තියෙනවා. පත් කිරීම සිද්ධ කරලා පුංචි ඡන්දයට පක්ෂයක් විදිහට සූදානම් වෙන්නේ කොහොමද කියලා කතා කරන අතරේ සියලු විපක්ෂයේ කණ්ඩායම් සම්දානගත වෙලා කටයුතු කරන්න කොහොමද කියලා මේ සාකච්ඡාවේදී අවධානය යොමු කරලා තියෙනවා. අපි දැක්කා නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, දිලිත් ජයවීර ඔහු සර්වජන බලය, එතකොට සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය මේ නායකින්ටත් ආරාධනා කරලා තියෙනවා. නමුත් ඔවුන් නැවිල්ලා නැහැ. අනාගතයේ ජනාධිපති අපේක්ෂකවරු 3 දෙනෙක් ජනාධිපතිවරයන් වීමේ සීනිය පිළිබඳව හිතලා මේ අවස්ථාවට සහභාගී වෙලා නැහැ වගේ අදහසක් එතන හිටපු නිමල්ලන්ස මන්ත්‍රීවරයා කියලා තියෙනවා කියලත් මාධ්‍ය වාර්තා කරලා තිබුණා. කොහොමත් ඔවුන් සාකච්ඡා පවත්වමින් ඉදිරියේ කොහොමද එකතු වෙලා වැඩි පීඩනයක් ආණ්ඩුවට දෙන්න කියලා උත්සාහ කරනවා පුංචි ඡන්දේ ඉලක්ක කරගෙන.
හොඳයි, පුංචි ඡන්දේ ඉලක්ක කරගෙන තව තවත් සාකච්ඡා තියෙනවා. ගිය අයට ආපහු එන්න කියනවා කියන කතාවත් අපි දැන් කීප වතාවක්ම කිව්වා. එවැනි වූ තොරතුරක් තවත් වාර්තා වෙනවා. අපි මේ පිළිබඳව කතා බහ කරමු මේ විරාමයෙන් අනතුරුව.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
සතියේ ශ්‍රී ලංකේය දේශපාලනික පුවත් විග්‍රහයේ දෙවන අර්ථයට එකතු වෙන්න කියලා හැමනම් ඔබට අපි ආරාධනා කරනවා. විරාමයට කලින් කතා බහ කළේ රනිල් වික්‍රමසිංහ සියලු විපක්ෂවල ඉන්න අයට විශේෂ නායකයන්ට ආරාධනා කළා තිබුණා කියලා. මේ පොදු විපක්ෂයක් හැදීමේ අරමුණ මූලික කරගෙන සහ එක්ව ගමන් කිරීමේ අරමුණ පෙරදරි කරගෙන එකතු වෙන්න කියලා. ඒ අතරතුරේදී මේ ඇතැම් පක්ෂ හැරගිය අය ආපහු ඒ පක්ෂවලට එන්න කැමතියි කියලත් සඳහන් කිරීමක් පිළිබඳව, තොරතුරු දැන්වීමක් පිළිබඳව අපිට ආරංචි වෙනවා. විශේෂයෙන්ම පොහොට්ටුව පැත්තෙන් කවුරු කවුරුද මේ යලිත් සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලා වාර්තා වෙන්නේ මනෝජ්?
අපි දැක්ක පහුගිය කාලේ පොහොට්ටුවට එහෙම නැත්නම් රාජපක්ෂවරුන්ට ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරද්දී ඒවට ආමන්ත්‍රණය කිරීමත් එක්ක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුගේ දේශපාලන කඳවුරට ටිකක් සක්‍රීය දායකත්වයක් ලබා දෙනවා, ටිකක් පණ දෙන්න කටයුතු කරනවා වගේ තත්ත්වයක් දැක්කා. මේකත් එක්ක දේශපාලන කඳවුරු දැන් ඇත්තටම කඳවුරු ගන්න වෙන්න කණ්ඩායම් පැන් හොයමින් ඉන්න වෙලාවනේ. පෝට්ටුවටත් නිකන් හයියක් ඇවිල්ලාද වගේ දැනිලා කියලා හිතෙන්න පුළුවන්. සමහරු පෝට්ටුවත් එක්ක ආයි හිටගන්න කතා වෙනවා කියලා වාර්තා වෙනවා. අපි එහෙම තත්ත්වයක් පහුගිය සතියන්තේ දැක්කා. ගම්පහදී අත්තනගල්ල රැස්වීමක් තිබුණා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ. ඒ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යලි පොදු ජන පෙරමුණත් එක්ක එකතු වෙලා තිබුණා. දැන් පොහොට්ටුව ආසන මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් නායකයන් පත් කරගෙන ඔවුන්ට වක්කීම් බාර දෙමින් යන වෙලාවේ ඒවා පිළිබඳවත් බලාපොරොත්තු ඇති වෙන්න පුළුවන් ආයි කණ්ඩායම් එකතු වෙන්න සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් එක්ක යම් සාකච්ඡා කීපයක් පවත්වලා තියෙනවා කියලා වාර්තා වෙනවා. හැබැයි මේ කඳවුරත් එක්ක ටිකක් ළඟින් කටයුතු කරපු කීප දෙනෙකුත් ආයෙමත් තවම පොහොට්ටුවට එන තීරණයක නෑ. සිලින්ඩරයත් එක්ක ගිය කණ්ඩායම් ඒ අතරින් කීප දෙනෙක් ඒ කඳවුරේම රැඳෙන්න බලාපොරොත්තු වෙනවා කියලා වාර්තා වෙනවා. ඒ අතර අපි දැක්කා රමේෂ් පතිරණ, එතකොට කංචන විජේසේකර, මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රා වන්නියාරච්චි, ප්‍රේම්නාත් දොලවත්ත මේ වගේ කණ්ඩායම් තවදුරටත් දේශපාලන වෙනසකට පොහට්ටුව ලක් වෙලා නැති නිසා, ඒ කියන්නේ වර්තමානයේ ජනතාව කියවා ගන්නා දේශපාලන පරිවර්තනයට අනුගත වෙන්න පුළුවන් වෙනසක් පොහට්ටුව තුළ සිද්ධ වෙලා නැති නිසා තවදුරටත් ඔවුන් සිලින්ඩර කඳවුරත් එක්ක කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා වාර්තා වෙනවා. ඒ අතරේ එක කණ්ඩායමක් යම් විදිහකට පොහට්ටුව සමග එකතු වෙලා දේශපාලනය කරන්න බලාපොරොත්තු වෙනවා කියලා වාර්තා වන්නේ. ඒ අතරින් එකක් තමයි මම අර කලින් කිව්වා වගේ අත්තනගල්ලේදී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා සිලින්ඩරයත් එක්ක වැඩ කරලා දැන් ආයෙමත් පොහට්ටුවත් එක්ක වැඩ කරන්න අත්තනගල්ල වේදිකාවට පොහට්ටුවේ වේදිකාවට ගොඩ වුණේ.
හොඳයි, ශ්‍රී ලාංකේය දේශපාලනයේ විශේෂතා පිළිබඳව කතා බහ කරන්න මේ සාකච්ඡාවට ඇමරිකාවේ දේශපාලනයත් ඈඳෙන අවස්ථාවක් මෙහි. අපි පසුගිය සිකුරාදාත් මේ පිළිබඳව අපේ ආදරණීය ශ්‍රාවකයන්ට විශේෂයෙන් තොරතුරු රැගෙන ආවා. ඒ තමයි ඇමරිකාවේ අලුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරපු එක්තරා ප්‍රකාශයක් USAID එක පිළිබඳව. ඔහු සඳහන් කිරීමක් කරලා තිබුණා USAID එක මේ ඇතැම් අරමුදල් පාවිච්චි කරලා තියෙනවා කියලා රටවල් වල ආණ්ඩු පෙරලන්නත්. එතකොට ඔහු බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව පිළිබඳව සඳහන් කිරීමකුත් කරලා තිබුණා. දැන් මේ පිළිබඳව ලංකාවෙත් අපි දැක්කා හාවක් හූවක් යනවා. ජූලි චැන් ඇමරිකානු තානාපතිනිය පොහොට්ටු කාර්යාලයටත් ගිහිල්ලා තිබුණා. ඒ පිළිබඳව ලොකු කතා බහක් තියෙනවා. නාමල් රාජපක්ෂය ආපු ලියුමක් පිළිබඳවත් මේ වෙනකොට මාධ්‍යවල තොරතුරු වාර්තා වෙනවා. අපේ ශ්‍රාවකයන් ඒ පිළිබඳව දන්නවා ඇති කියලා අපි විශ්වාස කරනවා. මොකක්ද මේ USAID එක සම්බන්ධව ජූලි චන් සහ පොහොට්ටු අතර තියෙන මේ කතා බහ, සහ ජූලි චන් ඒ පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටත් යම් දැනුම් දීමක් කරන්න නියමිතයි කියලා තොරතුරු වාර්තා වෙනවා. පසුබිම් තොරතුරු සවිස්තරාත්මකව දැනගන්න කැමතියි.
ඔව්, ඇමරිකානු තානාපතිවරයා ජූලි චංග් පහුගිය දවසේ පොහොට්ටුවේ මූලස්ථානයට ගියා. පහුගිය සිකුරාදා ගිහිල්ලා එහි කණ්ඩායම හමු වුණා. අපි දැක්ක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් පාර්ලිමේන්තුවේ ඉඳලා ටිකක් පමා වෙලා හරි ඇවිල්ලා මේ අවස්ථාවට එකතු වෙලා ජූලි චංග් ඇමරිකානු තානාපතිවරයාත් එක්ක සාකච්ඡා කරා. සාගරකාරීව සම් පොහොට්ටුවේ ලේකම්වරයා, එතකොට ඩීඩී චානක වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, සීබී රත්නායක, ජයන්ත රටකොඩ, සංජීව වෙදිරිමාන්න මේ වගේ කණ්ඩායමක් එතනට එකතු වෙලා සුහද සාකච්ඡාවක් නිරත වෙලා තියෙනවා. ඒ අතරේ USAID සම්බන්ධ ප්‍රශ්නයක් මතු කරලා තිබුණා. USAID ආණ්ඩු වෙනස් කරන්න සල්ලි දුන්නා කියනවා. කාටද සල්ලි දුන්නේ, මොකද්ද සල්ලි දුන්නු ක්‍රමවේදය කියලා සාගරකාරීව සම් පොදු ජන පෙරමුණේ මහලේකම්වරයා අහලා තියෙනවා. ජූලි චන් ඇමරිකානු තානාපතිවරයා කියලා තියෙනවා, අපි ඒ ගැන විගණනයක් කරනවා, කාටද දුන්නේ, මොනවද ඒ මුදල් වලින් කරපු වැඩ කියලා කතා කරලා තියෙනවා. ඊට පස්සේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාව ගැන කතා කරලා අලුත් ආණ්ඩුව නඩු හදමින් තමන්ගේ පක්ෂයේ කණ්ඩායම් මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්න පිළිගන්න කටයුතු කරනවා කියලා පොදු ජන පෙරමුණේ කණ්ඩායම් පෙන්වලා දීලා තියෙනවා. එතකොට නාම රාජපක්ෂ මන්ත්‍රීවරයාට දිගින් දිගටම හිරියර කරනවා, බැසිල් රාජපක්ෂටත් දිගින් දිගටම හිරියර කරා. 2015 ඉඳලා නඩු දානවා මේ කාරණා පිළිබඳව ඔවුන් කතා කරලා තියෙනවා. කොහොමනත් අවසානයේ පවතින ආණ්ඩුවත් එක්ක ඔවුන්ගේ වැඩපිළිවෙලට උදව් කිරීම තමයි ඇමරිකානු ප්‍රතිපත්තිය කියලා ජූලි චන් කියලා තියෙනවා. හැබැයි USAID එකේ සල්ලි වියදම් කරපු ආකාරය පිළිබඳව විගණනයක් කරනවා, කාටද දුන්නේ, මොනවද ඒ සල්ලි වලින් කරේ කියලා හොයලා බලනවා කියලා කියලා තියෙනවා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් ආපු වෙලාවේ ඒ පිළිබඳව ජූලි චන් තානාපතිවරයාට කෙලින්ම ඒ ගැන කිව්වා කියලා වාර්තා වෙනවා. ඒ වගේම කතානායකවරයාට පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත් කරලා මේ සම්බන්ධයෙන් සොයන්න කියලා තමන් යෝජනා කළ බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජූලි චන් ඇමරිකානු තානාපතිවරයාට මේ හමුවේදී සඳහන් කරලා තියෙනවා.
හොඳයි, ජූලි චන් වගේම අදානි පිළිබඳවත් කතා බහ වුණා පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ. මන්නාරම සහ පුනරින්නි ඉදිකිරීමට යෝජිත වෙලා තිබුණු අදානි සුලම් බලාගාර ව්‍යාපෘතියෙන් අදානි ඉවත් වුණා. මේ පිළිබඳව ලාංකීය දේශපාලනයේ තියෙන කොයි වගේ කතා බහක්ද?
ඔදලුක්ෂි, ඇමරිකන් ඩොලර් බිලියනයක සුලං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වෙන බව අදානි ග්‍රීන් එනර්ජි සමාගම සඳහන් කරා. ඊට පස්සේ ලංකාවට මේ ව්‍යාපෘතිය හරහා ජනනය කරන විදුලි ඒකකයක ගාස්තුව අඩු කරගන්නත් කැබිනට් මණ්ඩලය පහුගිය දවසේ කමිටුවක් පත් කරා. එහෙම කමිටුවක් පත් කරලා තියෙද්දි තමයි මේ ව්‍යාපෘතියෙන් හදිසියෙන් අදානි සමාගම ඉවත් වුණේ. ඒ වගේම දැන් අවුරුදු දෙකක් විතර තිස්සේ මේ පිළිබඳව සාකච්ඡා තිබුණා. ඒ කාලය ඇතුළේ සාකච්ඡාවට 14ක් තිබිලා තියෙනවා. දෙකින් දෙකටම ප්‍රමාද වීමේ ගැටලුවක් ඒ පිළිබඳව සාකච්ඡා වෙලා තියෙනවා. කොහොමනත් ඔවුන් ඉවත් වුණායින් පස්සේ අදානි සමාගමයි ශ්‍රී ලංකා රජයයි මේ සම්බන්ධයෙන් ලබන සතියේ ආයිවතාවක් සාකච්ඡා කරන්න සූදානම් වෙනවා කියලා වාර්තා වෙනවා. ඒ වගේ අපි දැක්ක ඊයේ දවසේ බලශක්ති අමාත්‍යවරයාත් ඉන්දියානු මහකොමසාරිස්වරයා හමු වෙලා තිබුණා මේ ව්‍යාපෘතිය පිළිබඳවත් එක්ක කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න.
හොඳයි, එහෙමනම් අපි ඔබට සමුදෙනවා මනෝජ්. බොහොම ස්තුතියි ලාංකේය දේශපාලනයේ සුවිශේෂතා පිළිබඳව කතා බහ කරන්න එකතු වුණාට. අද ශ්‍රී ලංකාවේ විශේෂ දවසක් අපි කලින් කිව්වාගේ වර්තමාන ආණ්ඩුවේ පළවෙනි අයවැය තියෙන සුවිශේෂතා හෙට අපි මව්බිමින් පුවත් විශේෂාංගයේදී ඔබෙන් බලාපොරොත්තු වෙනවා. එතෙක් ආයිබෝවන්.
බොහොම ස්තුතියි දිල්රක්ෂි, ආයිබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.